පෞද්ගලික පැහැදිලි කිරීම ගරු අරුන් දෙක ප්‍රනාන්දු මැත්තුමා.
ගරු කතානායකතුමනි, මේ අවස්ථාවේදී මේ විශේෂ ප්‍රකාශය කිරීමට මා අදහස් කරේ, විශේෂයෙන්ම මගේ ජීවිතයේදී මේ යම්කිසි දේශපාලන තීන්දුවක් අද මේ ගරු සභාවේ ගැනීම සඳහා. ගරු කතානායකතුමනි, මම දේශපාලනට එළඹෙන්නේ දිවංගත මේ සභාව නියෝජනය කරපු දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී මගේ පියාගේ සහෝදරයෙක් වන ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මැතිතුමාගේ ආභාෂයෙන්. එතුමාට දීර්ඝ කාලයක් දේශපාලනය මේ පාර්ලිමේන්තුව තුළ කරන්න බැරි වුණත් හදිසි අනතුරක් නිසා ඒ ආභාෂයත් එක්ක තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වෙලා, විශේෂයෙන්ම 2004දී වායම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට, ඊළඟට වායම පළාත් පළාතේ විශේෂම පුත්‍රන් දිස්ත්‍රික්කෙ වැඩිම මනාප අරගෙන වායම පළාත් සභාවේ අමාත්‍යවරයෙක් හැටියට 2009දී කටයුතු කරලා 2010දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 6 දෙනෙක් ආණ්ඩු පක්ෂයට පත් වෙනකොට ඒකේ දෙවැනි මන්ත්‍රීවරයා හැටියට තමයි මම මුල්වට පාර්ලිමේන්තුවට පත් වෙන්නේ. ඊළඟට 2015දී නැවත වතාවක් පාර්ලිමේන්තුවට එන්නට මට අවස්ථාව ලැබෙනවා ගරු කතානායකතුමනි. ඒක තමයි මගේ පාර්ලිමේන්තු ගමන. මේ පාර්ලිමේන්තු ගමනේදී විශේෂම කියන්නට ඕන, පහුගිය කාලෙදී මේ රට යුද්ධයෙන් නිදහස් කරගත්ත, අවුරුදු 30ක යුද්ධයෙන් මේ රට නිදහස් කරගත්ත නායකයත් එක්කලා දැවැන්ත විදියට ඒකාත්මික වෙලා මේ රටට ඒ යුද්ධය නිදහස් කරගන්න අවශ්‍ය කරන ශක්තිය පසුබල මන්ත්‍රීවරයෙක් හැටියට පසුගිය කාලේ ලබා දුන්නා වගේම දැවැන්ත සංවර්ධනයක් මේ රටට කරද්දී, ග්‍රාමීය සංවර්ධනය කරද්දී, මේ රටේ පොදුමහා ජනතාවගේ බලාපොරොත්තු සබල කරමින් දුප්පත්කම නැති කිරීම සඳහා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී, එතුමත් එක්කලා පසුබල මන්ත්‍රීවරයෙක් හැටියට ආණ්ඩු පක්ෂයේ දැවැන්ත හයියක් දෙන්න ශක්තියක් දෙන්න ඒ වැඩ කටයුතු කළා. එහෙම වැඩ කටයුතු කරගෙන යනකොට තමයි ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය එළඹෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයත් එක්කලා එතුමා පරාජයට පත් වෙනකොට නැවත වතාවක් අපි උත්සාහ කරනවා එතුමාව අග්‍රාමාත්‍ය ධූරයට පත් කළා ඒ නැවතුණු තැන ඉඳලා මේ රට ඉස්සරහට ගෙනියන්න. ඒ තැනදී විශේෂයෙන්ම අපි වෙනුවෙන් එතුමා පෙනී හිටපු නිසා තමයි පුත්තලන් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නැවත වතාවක් ඒ එන්න ලැබෙන්නේ. එතුමාගේ නායකත්වය දුන්නා, ධෛර්යය දුන්නා, ශක්තිය දුන්නා, ඒ මඟ පෙන්වීම දුන්නා. ඒ වගේම ගරු කතානායකතුමනි, ඊට පස්සේ අපි නැවත වතාවක් අපි පරාජයට පත් වෙනවා. අපි දන්නවා අපි පරාජයට පත් වුණේ ඇයි කියලා. පරාජයට පත් වෙන්නේ මැතිවරණේ යන වෙලාවේදී යම් යම් බලපෑම් නිසා, මැතිවරණේ යන වෙලාවේදී එතුමාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා කරපු බලපෑම් නිසා තමයි අපි පරාජයට පත් වෙන්නේ. හැබැයි සුළු මන්ත්‍රි සංඛ්‍යාවක් තමයි අපිට පාර්ලිමේන්තුවේදී අඩු වෙන්නේ. ගරු කතානායකතුමනි, ඊට පස්සේ අපි උත්සාහ කරනවා එතුමාට බහුතර බලයක් තිබා විපක්ෂේ, ඒ බහුතර බලයත් එක්කලා එතුමාව මේ රටේ විපක්ෂ නායක කරන්න අපි උත්සාහ කරනවා ගරු කතානායකතුමනි. අපිට ඒ අවස්ථාව නැති වෙනවා. ඒ අවස්ථාව නැතුණාට පස්සේ අපි ඒ වෙලාවේ තිබිච්ච ව්‍යාකූල තත්ත්වයත් එක්කලා විශේෂයෙන්ම අපි නියෝජනය කරන මා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ඇති වෙලා තිබිච්ච මතයත් එක්කලා ඒ සියලුම නායකත් එක්කලා කතා කරලා අපි කල්පනා කරනවා අපේ ගම්වල ජනතාවට යම් කිසි දෙයක් සිද්ධ කරන්න ඕන, එතුමා නවත්තපු තැන ඉඳලා සංවර්ධනය ගෙනියන්නට ඕන. ඒ තැන කල්පනා කරලා තමයි අපේ ගම්වල ඉන්න ජනතාවගෙන් අහලා ජනතාවත් එක්ක කතා කරලා තමයි එදා ඒ අමාත්‍ය ධූරය මේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබා ගන්නේ. මම ස්තුතිවන්ත වෙනවා මෙතන ජෝන් අමරතුංග මැතිතුමා, ඒ අමාත්‍යංශයේ අමාත්‍ය ධූරය දරන කාලේ අපි ඉතාමත් හොඳින් සහයෝගයෙන් වැඩ කළා. හැබැයි කියන්න කනගාටු එක පැත්තකින් මම එක උදාහරණයක් කියන්න, ගිය අමාත්‍යංශයේ ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරිය සභාපතිකමට සාගල රත්නායක මහත්තයාගේ සහෝදරයා පත් කරලා එනකොට මම නියෝජ්‍ය ඇමති අඩුම ගානේ උත්සවයට මට ආරාධනාවක්වත් නෑ. ඒ පත්වීමේ උත්සේ ආරාධනාවක්වත් නෑ. අපි කියනකොට මේ රටේ අනාගතයේ සංචාරක ව්‍යාපාරය කියලා කියනකොට මේ රටේ අනාගතය සඳහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න ඕන කියලා පිටරටවල් වලට ගිහිල්ලා කියනකොට දැවැන්ත මුදලක් මේ අමාත්‍යංශයට එකතු වෙනකොට, දැවැන්ත මුදලක් ජනතාවගේ බදු මුදල් හැටියට මේ අමාත්‍යංශයට එකතු වෙනකොට මේ 7-5ක ප්‍රවර්ධන කටයුත්තක් කරන්නේ මුදල් අමාත්‍යංශය මැදිහත් වෙලා මේ සල්ලි ටික හිම්ම ගන්නවා. ඒ අමාත්‍යංශය තුල වැඩ කරන්න හම්බ වෙච්ච ආකාරය එහෙමයි. මෙහෙම යනකොට ගරු කතානායකතුමනි, මේ ආණ්ඩුව පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් මේ රටේ මිනිස්සුන්ට තිබ්බා. මිනිස්සු හිතුවා අවුරුදු 60ක නිදහසකින් පස්සේ මේ ආණ්ඩුව ඇවිල්ලා මේ රටේ ප්‍රඥප්ති හදයි කියලා ප්‍රතිපත්ති හදයි කියලා
මට මහ
නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක් නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ඒ වගේම මේ අපේ රටේ ජනතාවට බලපාන සෞඛ්‍ය නිදහස් ආර්ථික ඒ වගේ ප්‍රතිපත්ති හදලා අධ්‍යාපන ප්‍රතිපත්ති හදලා ඒ වගේම තමයි ජනතාවට බලපාන ප්‍රශ්න ගැටළු විසඳන්න දුප්පත්කම නැති කරන්න කෙලින්ම කියන්න ඕන දුප්පත්කම නැති කරන්න ගරු කථානායකතුමනි ව්‍යවස්ථාවක් වෙනස් කරයි කියලා. හැබැයි ඒක නෙමේ සිද්ධ වුණේ. ගරු කථානායකතුමනි දිනෙන් දින අපි දැක්ක දෙයක් තමයි ආණ්ඩුව විනාශ කරා ගෙනියනවා. ආණ්ඩුව විනාශ කරා එක්සත් ජාතික පක්ෂයේ මෙතන ඉන්න පසුවෙල මන්ත්‍රීවරු ඒ අය නෙමෙයි මේ ආණ්ඩුවේ අනිත් කොටස් නෙමෙයි කොළඹ කේන්ද්‍ර කරගත්ත ධනේශ්වර පන්තියක් විසින් මේ ආණ්ඩුව විනාශය කරා ගෙනියන ආකාරය අපි දැක්කා. අද වෙනකොට බැඳුම් කරේ නිසා දවැන්ත මුදලක් අහිමි වෙනකොට ගරු කථානායකතුමනි එහෙන් විනාශකාරී විදියට වංචා දූෂණ කටයුතු සිද්ධ වෙනකොට එහා පැත්තෙන් ආර්ථික වැඩපිළිවෙලක් නැතුව රට කඩාගෙන වැටෙනකොට සුළුවට විසඳන්න තිබිච්ච සයිටම් වගේ ප්‍රශ්න වැඩි කරගෙන අද සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම
පාරට අදලා දාන දේ කෙටි කරන්නේ කතාව අපි පොරෙන්ජි වෙච්ච
පාඩිය මම කෙටි කරනවා කරු කථානායකතුමනි එහෙම තියෙනකොට මේ කලකිරීම දිනෙන් දිනම වැඩි වුණා අපි පක්ෂය තුල කතා කළා අපි ආණ්ඩු පක්ෂ රැස්වීමට අපිට යන්න අවස්ථාව තිබ්බේ නැහැ එතනදී අපිට අපහාස කරලා පළවෙනි රැස්වීම පස්සේ අපි ආණ්ඩු පක්ෂ රැස්වීමට ගියේ එතනින් පස්සේ අපි අපේ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කළා විදින් විදින් සාකච්ඡා කළා හැබැයි අවසාන ප්‍රතිඵලය ජනමාධ්‍යයට කියලා මේක කියනකොට ජනතාවට මේක කියනකොට මට ඡන්දෙ දුන්න ජනතාවට මේක කියනකොට මේ රටේ සමස්ත මහ ජනතාවට මේ තත්ත්වය ප්‍රකාශ කරනකොට මේ ආණ්ඩුව විනාශය කරා යනවා වගේම රට විනාශය කරා ගෙනියනවා කියලා කියනකොට අවසානයේ උනේ මගේ යමිතකම නැති කර ගන්නට සිද්ධ වීමයි මගේ යමිතකමෙන් මාව එලියට දැමීමයි ගරු කථානායකතුමනි අද ඉඳලා මම තීන්දුවක් ගන්නවා අද ඉඳන් තීන්දුවක් ගන්න විපක්ෂයට ගිහිල්ලා මේ ආණ්ඩුව පෙරලනකම් බගේ සටන දියත් කරන්න
හොඳයි
ගරු කථානායකතුමනි මේ රටේ පොදුමහ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් බලය විමත්ගත කරනවා නම් ඒ බලය විමත්ගත කරන්න ඕන දුප්පත්කම නැති කිරීමට ඒවා වෙනුවෙන් ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් රට බෙදර ව්‍යවස්ථා වෙනස කරන්න නෙමෙයි රට එකතු කරලා සියලුම ජාතීන් සමගින් ජීවත් වෙන ආදරණීය රටක් තුළ සියලුම දෙනා එක්කාසු කරගෙන මේ රටට ආදරය කරන පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්කාසු කරගෙන මේ ආණ්ඩුව පෙරලන්න ආද ඉඳලා වැඩ කටයුතු කරනවා කියමින් මේ අවස්ථාව දුන්නාට ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම විපක්ෂයට ගිහිල්ලා අදින්න වාඩි වෙනවා
හරි වරප්‍රසාද ප්‍රශ්නයක් ගරු මහාචාර්ය මාචුමාර සිංහ මැතිතුමා
ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරන්න කැමති මේ වරප්‍රසාද ප්‍රශ්නය අපි යොමු කරන්න කල්පනා කරේ මේ 8 වෙනි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය හඳුන්වා දුන්නා මේ ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය හරහා පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබුණා ඒ ඒ අමාත්‍යාංශවල කෙරෙන වැඩපිළිවෙල් ගැන අධීක්ෂණය කරන්න ඒ අධීක්ෂණය කිරීම තුළ අපිට අවස්ථාව ලැබිලා තියෙනවා ඒ අමාත්‍යාංශවල වර්තමානයේ සිදුවෙන සියලුම කටයුතු අධීක්ෂණය කරලා ඒ ගැන වාර්තා කරන්න. ඒක මේ වාර්තාත් එක්ක දැන් මේ 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 වාර්තා කරන්න අවස්ථාව ලැබිලා තියෙනකොට සමහර වෙනත් කමිටු වලින් ඒ මේ වාර්තා ඉදිරිපත් කරන්න තිබුණ අපේ අවස්ථාව නැති කරලා තියෙනවා. ඒ අවස්ථාව නැති කළ දෙන එක උදාහරණයක් තමයි විශේෂයෙන්ම ඔබතුමාගේ කථානායකතුමාගේ අවධානය යොමු කරන්න කැමති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාරණා අනුව මේ කාරක සභාවේ කාර්යය වන්නේ පාර්ලිමේන්තුව ඉදිරියේ තබන ලද රාජ්‍ය සංස්ථාවක හෝ කිසියම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරි ඇත්තා වූ වෙළඳ හෝ වෙනත් ව්‍යාපාරයක ගිණුම්ද ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා දෙක පරීක්ෂා කිරීම. නමුත් ගරු කථානායකතුමනි මේ පොදු ව්‍යාපාර කමිටුව දැන් ක්‍රියාත්මක වන්නේ පූර්ව නිගමනයකට ලක් වෙලා ඒ අවශ්‍ය කාරණා කරන්න විතරයි. ඒ අනුව ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ සිදු කළ යුතු කාර්යයන් දැන් මෙම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හරහා සිද්ධ වෙනවා. මේක තුලින් වෙන්නේ අපේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක්. දැන් මේ සම්බන්ධයෙන් මම එක වාර්තාවක් ඉදිරිපත් කරන්න කැමතියි. මේ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීවරයා මේ කෝප් කමිටුවේ ක්‍රියාත්මක කරන්න යන කාරණා ගැන පුවත්පත් නිවේදන නිකුත් කරනවා. මේ හරහා සිදුවන්නේ කෝප් කෝප් කමිටුවේ කෝප් 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 කමිටුව හැඩියට කමිටුව එකතු වෙලා කමිටුව කමිටුව එකතු වෙලා කරන්න තියෙන කාරණා එහෙම කිසිසේත් බෑ පූර්ණ නිගමනයකට ලක් වෙලා එහෙම කරන්න අයිතියක් නැහැ කොහොමද කොහොමද කමිටුවක පූර්ණ නිගමනය එහෙම කරනවා නම් එහෙම මාධ්‍ය වලට ප්‍රකාශ කරනවා නම් ඒ කමිටුව මාධ්‍ය වලට යන්න ඕන ඒ කමිටුව මාධ්‍ය වලට නොගියෙන්
ඒ සාකච්ඡා කළා අපි ඒක අවධානය යොමු කළා ප්‍රශ්නේ යොමු කරන්න හරි වාරිය හොඳයි බොහොම සුදුසුයි we have taken that ඒ ප්‍රශ්නේ ගැන අපි අවධානය යොමු කරනවා උදේ හොඳයි බොහොම සුදුසුයි ගරු මාචාර්යතුමා හොඳයි අපි වාද විවාදයක් යන්න බෑ ගරු අනුර කුමාර මහත්මයා
ගරු කතානායකතුමනි මමත් කෝප් එකේ සාමාජිකයෙක්. ඒතර කෝප් එකේ සාමාජිකයෙක් හැටියට මේ 2015 පාර්ලිමේන්තුවට ඇවිල්ලා නෙමෙයි ගරු කතානායකතුමනි 2010 පාර්ලිමේන්තුවේ ඉඳන් මම කෝප් එකේ සාමාජිකයෙක් හැටියට අවස්ථා ගන්නවගෙදී කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා මේ කෝප් එකට විගණකාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ද වාර්තා වගේම මහජනතාවන් විසින් විවිධ අවස්ථාවල ඉවන විවිධ කරුණුත් අපි සාකච්ඡා වඩ බඳුන් කරලා තිබෙනවා කිවිනේ මක්කල් එහෙම සාකච්ඡා කරලා තිබෙනවා ගරු කතානායකතුමනි ඒ සාකච්ඡාවන්හිදී විශේෂයෙන්ම මේ නිශ්චිත මොහොතේ පැන නගින කරුණු පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා දැන් මේ ප්‍රශ්නේ පැන නගින ගරු කතානායකතුමනි අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ ඇති වී තිබෙන චෝදනාවන් සහ ජනතාවගේ සැකයන් පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ පුරු සාකච්ඡා නොකළ යුතුද ඒ නිසා ඔබතුමාලා මේ කියන්නේ මේ මෑත කාලේ අධිවේගී මාර්ගවල මේ සිදුවෙමින් තිබෙන මහපරිමාණ වංචා දූෂණ ගනුදෙනු ඒ විදිහටම සිද්ධ වෙන්න ඇරලා පස්ස කෝප් එකේ කතා කරන්නේ මරණ පරීක්ෂණ තියන කියලා මේ කියන්නේ ඒ නිසා කරු කතානායකතුමනි අන්න ඒක තමයි මම පෙන්නන්නම් ඔබතුමාට මම විශේෂයෙන් පෙන්නන්නම් ගරු කතානායක නෑ ස්ථාවර නියෝගවල
ඒ වගේම ඔඩිටර් ජෙනරල් තුමත් ගෙන්නලා ලේකම් කතා මේ ගැන කතා කළා ඒ නිසා මට අවස්ථාව දෙන්න දැන් එන ඔව් ඒ කියන අවධානය යොමු කරලා පියවර ගන්න අවශ්‍ය විදියට සාකච්ඡා කරලා ඒ කියන්නේ ඔව් අවසාන කරන්න ඕ
නිකුතුමනි
අපි ජී ඒ
වගේම මෙම මේ මේ මෙය මෙය මේ නතර කරන්නත් විශේෂ උත්සාහයන් දරුවා ඔබතුමාට මම පෙන්වා දෙනවා ස්ථාවර නියෝගවල විශේෂයෙන්ම මෙහෙම කියනවා මුදල් තත්වය හා කළමනාකාරීත්ව පරීක්ෂා කර කාර්ය සභාවට වාර්තා කිරීම පිණිස කාරක සභාවේ අවශ්‍යයි හැඟී විට ගිය විට කාරක සභාවේ සමාජිකයන් සමන්විත අනුකාරක සභාවක් පවපත් කරන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි සාමාන්‍ය පරිපාලන
නෑ
ගරු කතා මෙතුමා ඉතින් මේ දන්නේ නැති කෙනා නේ පාර්ලිමේන්තුවේ
කියන්නේ.
දැන් මෙයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා විගණකාධිපතිතුමාගේ වාර්තාව විතරයි කෝප් එකට පරීක්ෂා කරන්න පුළුවන් කියලා. නෑ ගරු කතානායකතුමනි සාමාන්‍ය කළමනාකරණය පිළිබඳ කරුණුද මේ ස්ථාවර නියෝගවල සාකච්ඡා කරන්න පුළුවන් කියලා මේක සදහන් වී තිබෙනවා. ඒ නිසා මේ ගරු කතානායකතුමනි වංචාව රකින්න හොරු රකින්න මේ නියෝජ්‍ය ඇමති කට්ටක් හරි ඇමති කට්ටමක් හරි ජාතික ලේස්තුවෙන් දීපු මන්ත්‍රී කමාරි අරගෙන මේ ආරක්ෂා කරන්න මහන්තිරුව මහා මේ කරු කතානායකතුමනි මේ මහාචාර්ය පට්ටන් අදන් දේ හොරකම් පිළිබඳව හොරකම් අරකින්න කඩ වෙන මහතුරු
මහාචාර්ය
හොරකම් කරන මහත් ගරු කතානායකතුමනි වංචාව පිළිබඳව කතා කරනවා මන්ත්‍රීවරයා දෙන්න ඕන වංචාව එලිදරව් කරන්න ඒක වැළැක්වීම සඳහා තමයි මන්ත්‍රීවරයා කටයුතු කරන්න ඕන මේ මන්ත්‍රීවරයා වංචා රකින්න හොර
කවුද ගරු බණ්ඩාර මැතිතුමා මොකද්ද පැහැදිලි කිරීම
ගරු කතානායකතුමනි
මේ ගැන අද උදේ සාකච්ඡා කළා
කතානායකතුමනි දැන් අපි මමත් ආංශික අධීක්ෂණ කමිටුවක විශේෂයෙන්ම ඔය අදාළ මහාමාර්ග වලට අදාළ ආංශික අධීක්ෂණ කමිටුවේ නියෝජිතේ අපි මෙතෙන්ටත් මේ කාරණේ අරන් තියෙනවා අපි කියන්නේ ඒකයි අපි ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවේ මේ අලුත් පාර්ලිමේන්තුවේ ඒ නිසා ආංශික අධීක්ෂණ කමිටුත් ශක්තිමත් වෙන්න ඕන ඒ නිසා අපි ඒ තුලත් මේක සාකච්ඡා කරන්න ඕන ඒ නිසා අපි කියනවා ඔබතුමාට මේ තුල සාකච්ඡා කරන්න අපි ඒකත් එතෙන්ටත් ගෙනලා තියෙනවා එතෙන්ටත් අවස්ථාව දෙන්න කියලා ඒකත් එතෙන්ට අරගෙන ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕන කරු කතානායකතුමනි දැන් මේ මහා පරිපාලන වංචා ගැන කතා කරාට ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ඉංජිනේරු වස්තුපෙන්තුරවල 10%ට වඩා අඩුවෙන් 8%කට විශේෂයෙන් දෙවැනි අධිරේ සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස්වේ එකේ 8%කුත් ඒ වගේම තුන්වැනි අධිරේ 9%කටත් ගියේ ප්‍රථම වතාවට තමයි ඉතිහාසයේ හයිවේ එකක් මේ වගේ අඩුව 32%ක් වැඩියෙන් ගිය අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ වැරදි විදිහට චෝදනා කරන්න බෑ මහා පරිමාණ චෝදනා
විදිහට. හොඳයි. බොහෝ දුරට ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා.
අපි මේ ගරු කතානායකතුමනි අද උදේ අපි ඔබතුමාව හම්බුණා. ඔව්. වෙලා අපි ඉදිරිපත් කළා කිව්වා අපේ ස්ථාවරය අනුව මම මේක ඉංග්‍රීසියෙන් කියවන්නම්. It shall be the duty of the committee to examine accounts of public corporations and of any business or any other undertaking vested under any written law in the laid before parliament. පාර්ලිමේන්තුව ඉදිරියේ accounts ඉදිරිපත් කළා ඔඩිටර් ජෙනරල් වරයාගේ වාර්තාව තියෙනවා ඒ ගිණුම ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. නෑ නෑ පොඩ කිනුකෝ. පොඩ පොඩ sit down men. අපේ ස්ථාවරය නම් අපේ ස්ථාවරය නම් පාර්ලිමේන්තුවට මේ account ඉදිරිපත් කළා ඔඩිටර් ජෙනරල් වරයාගේ නිරීක්ෂණ යටතේ තමයි කෝප් එකට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක හරි ඒක අපි කතා කරමු.
ඔබතුමා මතයක් තියෙනවා.
ඒකයි ඒ අපේ මතය නම් අපේ මතය නම්
බොඩයි.
නෑ අපි එක්ක සාකච්ඡා කරමු. We'll discuss. අර කතා කරන් දෙන්න නෑනේ.
ඔව්. Order please.
ගරු
හරි. Have you finished?
No no. ගරු කතාරයාගේ තුමනි.
ඔව්.
හරි හරි ඒකට මම සූදානම්. ඒකට අපි සූදානම්. ඒකට අපි සූදානම්.
නෑ අද උදේ බඩින්ද අද උදේ ගරු පිරියල්ල මැතිතුමත් ඒ වගේම කෝක් සභාපතිතුමත් විකරාධිපතිතුමත් අපි ඉඳගෙන මේ ගැන කතා කරා. ඒ කරුණ අපි තේරුම් ගියා ඉතින් මේක අපි සාකච්ඡා කරලා කරගෙන කතා කරලා මේක විඳ ගන්න පුළුවන්.
ගරු කතා
අපි අද ප්‍රජාපති තියෙන අද මේ ගැන වාද විවාද යන්න අදාවක් නැහැ. මම මේවා කරලා
තියෙනවා.
අවසන් වශයෙන්.
අවසන් වශයෙන්. නෑ.
අද ප්‍රිපෙයාර් ටු ජාවි කතා කරන්න ලෑස්ති.
නෝ.
අපි ඩයිවර් කරන්න.
ගරු කතානායකතුමනි අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. පාර්ලිමේන්තුවට ගිණුම් ඉදිරිපත් කළා ඔඩිටර් ජෙනරල් වරයාගේ නිරීක්ෂණ තියෙනවා නම් ඒ නිරීක්ෂණ මත ප්‍රශ්න කරනකොට අපේ විරුද්ධතාවයක් නැහැ. නමුත් අපේ විරුද්ධතාවයේ තියෙන්නේ කෝප් සභිතුවේ සභාපතිතුමා මේ විනිශ්චය කරන්න කලින් පුද්ගලයා වැරදිකාරය කළා තියෙනවා. දැන් බලන්න මේක හරිද? විනිශ්චයක් දෙන පුද්ගලයෙක් අධිවේගී මාර්ගවල අධිවේගී දූෂණ සුනිල් හඳුන්නේත් මේ කර නඩු අහන්න කලින් මිත්‍තිකාරයා වැරදි කියනවා වගේ වැඩ. ඒකේ මම කියන්නේ
සාකච්ඡා කරමු. විජේද
අපි සාකච්ඡා
කරමු. ඔව් අවසාන වශයෙන්ම ඔව් ඉන්දියනෝ
අනායකතුමනි
අනබල් පාමි අගාර වගමතුමා
ඈ මෙතුමා කතා කරමින් පස්සෙන් කතා කරමු.
ඔව් ඉවර ගන්න නෑ මුතුම අවත්ත කීපයක් දුන්නා ඉන්න බද්ද
ඔබතුමා දීලා
ඔව් දැන් මේක මං පෑජිල කරපු විදිය උදේ ජීගලේ සාකච්ඡා කළා. ඉතින් අපි ආපහු හමු වෙලා කතා කරලා මේක නිරාරක කරගන්න ගම්. ඔව් ඒක කාටවත් අවශ්‍යයි. එතුමාටත් අවශ්‍යයි, බුදුමාටත් අවශ්‍යයි, සභාපතිතුමාටත් අවශ්‍යයි. ඒ වගේම ඔඩිටර් ජෙනරල්ටත් අවශ්‍යයි.
අතානායකතුමනි. ඔව් එකක් තමයි අද කෝප්කාරක සභාව හමුවට කැඳවන්න තිබෙන්නේ RDA ආයතනය. මෙම ආයතනය කැඳවීමේදී එම ආයතන බාර අමාත්‍යවරයාම ඊට එරෙහිව කරුණු දැක්වීම ඉතාමත් යෝග්‍ය නෑ කියලා මම හිතනවා. කෙසේ වුවත් ගරු කතානායකතුමනි ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන් වී තිබෙනවා මෙහෙම. ගිණුම් අයවැය වාර්ෂික ඇස්තමේන්තු මුදල් තත්ත්වය මුදල් කටයුතු පිළිබඳ කාර්ය පටිපාටි හා සාමාන්‍ය කළමනාකාරීත්වය ගැනද ඒ අනුව පැන නගින කවර හෝ කරුණක් ගැනද කාරක සභාවක විසින් කලින් කලට පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත්
කළා.
කතා කරන්න පුළුවන්.
ගරු අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කෝප් කමිටියේ වසර 10ක සමාජිකයෙක් හැටියට මම අත්දකපු බරපතල අත්දැකීම් දෙකක් ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ගරු කතානායකතුමනි ඔබතුමා පිළිගන්නවා රටේ මුදල් බලය තියෙන මේ පාර්ලිමේන්තුවට. තොර මේ පිළිබඳව සොයා බලන ආයතනයේ දේතක තමයි ගිනුකාරක සභාව සහ කෝප් කමිටුව. දැන් කරු කතානායකතුමනි මේ කමිටුවක යම් පරීක්ෂණයක් වෙනකොට යේ කමිටුව තුල යම් ආයතනයක් ගෙනලා පරීක්ෂණයක් කරනකොට ඒ පිළිබඳ පාර්ලිමේන්තුව මැදිහත් වෙලා බලපෑමක් කරනවා නම් කරු කතානායකතුමනි ඊටාම බරපතල තත්වයක්. මම ඔබතුමාට එක උදාහරණයක් දෙන්නම්. බැඳුම් කර කොමිසම පිළිබඳ අපි පරීක්ෂණ තියෙන වෙලාවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකුට කැඳවලා කිව්වා මේක පිළිබඳව කතා කරන්න එපා කියලා. ඒ වගේම කෝප් කමිටුවේ සභාපතිතුමාට බලපෑම් කරනවා. දැන් අද උදේත් කෝප් කමිටුවේ සභාපතිතුමා ගෙනෙලා අනියම් ආකාරයෙන් බලපෑම් කරනවා මේ කාරණා කතා කරන්න එපා කියලා. ගරු කතා නැහැ මට බඩ පැහැදිලි කරන්න දෙන්නකො සර් විනාඩියක් මට කියන්න දෙන්නකො ඔබතුමා තප්පර කියන්න දෙන්නකො මට මම කිව්වට පස්සේ නෑ වැරදි නම් මාව නිවැරදි කරන්න මම වැරද්ද පිළිගන්නා. ගරු කතානායකතුමනි දැන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රශ්නේ පිළිබඳ මගේ ළඟ මේ තොරතුරු සියල්ල තියෙනවා මේ ඒ ඔක්කොම මම මෙතන කතා කරන්න ඔබතුමා කාලය නැති නිසා මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. මේ පිළිබඳ කෝප් කමිටුවේ අද උදේ සභාපතිවරයා ඔබ ගෙනෙල්ලා ඔබතුමාගේ කාමරේ ඔබතුමා දන්නේ නැහැ මේ රැස්වීම ඔබතුමා ගැන මම චෝදනාවක් එල්ල කරන්නේ නැහැ. විශේෂ භාර ඇමතිවරයා ඔබතුමාගේ කාමරේට කෝප් කමිටුවේ සභාපතිවරයා ගෙනෙල්ලා එතුමට අනියම් ආකාරයකින් මේවා ගෙන්නන්න බෑ කියලා බලපෑම් කරා. එහෙම කොහොමද කරන්නේ? මොකද මේ රටේ තීරණේ? මේ රටේ පාර්ලිමේන්තුවේ මුදල් මේවට බලපෑම් කරනවා නම් මොකද කරු කතානායකතුමනි තීරණේ? එක බිලියන 10ක් වැඩියෙන් දීලා බිලියන 10ක් දෙයි තුමා කියනවා 100ට 8ක් වැඩිපුර දීලාලු ඒ කාලේ 100ට 20ලු එහෙනම් 8ත් වැරදිනේ ඇයි 8ක් වැඩිෙන් දෙන්නේ
වාඩි වෙන්න දැන් කරුණාකර වාඩි වෙන්න අරුද්දමේ മന്ത്രിතුමා උදේ අද උදේ මේ පුවත්පත් නියෝජනය ගැලල්ලා ගරු කිරියල්ල මැතිතුමා මට සඳහන් කළා ඊට පස්සේ මම සභාපතිතුමාට කතා කළා ලේකම්තුමේට කතා කළා ඊට පස්සේ අපි ඔඩිටර් ජෙනරල් කතා කළා අපි ඒකන විසඳුමක් අපි එකඟත් එකට ආවා. ඉතින් ඒක ප්‍රශ්නේ එතන ඊට පස්සේ අපි ඉදිරියට යමු. අද ඉමිට පස්සේ එකඟත් වෙද්දී ආවා. ඉතින් මේක ඔයතරම් දුර ගෙනියන්නවත්
දැන් නෑ. නායකතුමනි.
ගරු අගමැතිතුමා.
මට පොඩ්ඩක් අවස්ථාව දෙන්න.
ඔව්. ගරු අගමැතිතුමා.
ඊට පස්සෙම ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවේ තිබුණ රජයේ ගිණුම් කාරක සභාව විතරයි. ඊට පස්සේ අපි රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව ඇති කරා. ඒත් 2016 මේ පාර්ලිමේන්තුව විසින් අලුත් ක්‍රමයක් ඇති කළා. මේ මීට අමතරව අපි පාර්ලිමේන්තු අයවැය කොමිටියයි අදාළ අමාත්‍යාංශ විෂයන් වෙනුවෙන් කාරක සභා ඇති කළ ඔවර්සයිට් කමිටීස්. ඉතින් අද තියෙනවා විශාල සංඛ්‍යාවක්. දැන් තියෙන්නේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ගැන අනුමත කළා නීති අරගෙන දෙන්න. ඉතින් රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට අපි මොකද නවත්තලා නැහැ. මීට වඩා බලතල දීලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ තියෙන කොමිටි අතර මොකද්ද කාගේ බලතලද කුමක්ද කියලා අපි ඒක දිහා බලලා සංශෝධන උවමනා නම් කරන්න. දැන් මේකේ ඔබතුමා කිව්ව හැටියට මේ අධිකාරිය කැඳවලා තියෙන 2013 ඉඳන් 2016ට දකුණු අධිවේග මහා මාර්ගය ගැන කතා කරන්න. ඉතින් ඒ ගැන චෝදනා ගණනාවක් තියෙනවා. ඉතින් මේ අපේ අරුත්ගමගේ මන්ත්‍රීතුමා දැන් අනුමත කරලා තියෙනවා චෝදනා තියෙනවා කියලා. මෙතනට කෑ ගහනවා චෝදනා නවත්තන්න කියලා. ඉතින් ඔබේ ආණ්ඩුවේ කාලේ උනේ චෝදනා තියෙන ඉතින් ඕන තරම් හොයලා බලන්න. අපි කිව්වේ මේ ගැන පත්තරේ දාන්න එපා. ඕන තරම් හොයලා බලන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට අපි කියන්නේ මේ අපි කියන්නේ වෙන එකක්. අපි කියන්නේ මේ කොමිටි වල මේ හරිද? අපි කියන්නේ මේ විවිධ කොමිටි වල බලතල මොකද්ද කියලා අපි තීරණය කරගමු. එච්චරයි මම අහන්නේ. ආ දැන් මෙතන ඇමතුමා ඉල්ලලා තියෙන්නේ 2013 ඉඳන් මෙතුමට ඒවා දෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මෙතන එතුමා බිය ගන්නවා. මය කනගාටු මේ හඳුන්නේති මන්තුමා මං ගැන කිය ඒක මම පස්සේ කතා කරන්න මම හදන්නේ නැහැ. ඒ දැනට මේ සභාවේ 2013 එකට විරුද්ධවද ඔබතුමා කතා කරේ? 2013 එකට පක්ෂවනේ. ඔබතුමා කියන්නේ 2013 න් පස්සේ හොයලා බලන්න කියලා. ඒ ඕකනේ තියෙන ප්‍රශ්නේ. 2013 න් පස්සේ අපි කියන්නේ ඒක හොයලා බලන්න පුළුවන්. ඔබතුමා තීරණ ගන්න කොයි කොමිටියට දාන්නේ කියලා ඒක ඔබතුමා කතා කර ඇච්චරයි.
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පැහැදිලි කරන්න. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
අගමැතිතුමා මගේ නම කියලා
චෝදනාවක් නැහැ පැහැදිලි කරලා ඉතරයි නේද? ගරු අලුත්ගමේ මන්ත්‍රීමා අද දවසේ මේ මහජන මුදල් ආදී මේක අපි ප්‍රධාන කටයුතු වලට යමු. මොකද්ද මේකේ තේරුම? අපි පොඩ්ඩම ඒ වාසේ. What do you want to tell? මොනවද කියන්න ඕනේ?
ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලි කරලා කොහොමද අපේ ආණ්ඩුවේ කාලේ වැරදි හොරකම් සිද්ධ වෙලා තියෙනවා කියලා මම කිව්වා කියලා. මම කිසි වෙලාවක එහෙම දෙයක් කිව්වේ නැහැ. ඒ නිසා ගරු අගමැතිතුමනි ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා ඒ තනතුරට ගෞරවයක් ඉදිරියට කතා කරන්න මම එහෙම දෙයක් කිව්වේ නැහැ. කරු කතා ඉවරයි මම කියන්න. මම කියපු දේ මම කියන්න. මම කිව්වේ කතා නෑ ඉවර. නෑ එතුමාට නිවැරදි කරන්න දෙන්න. ඉතින් ඔබතුමා අගමැතිතුමාගේ පැත්තට කතා කරන්න මමට කතා කරන්න දෙන්න. ඔබතුමානේ මගේ නායකයා. ඔබතුමානේ කතානායකතුමා. අපිට ඔබතුමා අපිට උගද්ද. හරි. කරු කතානායකතුමනි මම කිව්වේ මම පැහැදිලි කරේ පහසුගිය කාලේ 120ක් වැඩි බුල තිර දෙනක වැරදි නම් දැන් කාලේ 108ක් දෙන එකත් වැරදි. අයිය නම් ඒ වැරද්ද දැන් කරන්නේ. ඒකද යහපාලනේ.
ඒකයි මං අහුවේ. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා you wanted to make some statement.
ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවධානයට ගේන කැමති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සභානායකතුමා පිළිතුරක් දෙනවා නම් හෝ අගමැත්තුමා න්‍යාය පත්‍රයේ අංක 12ට තිබෙන පළාත් සභා ඡන්ද විමසීම සංශෝධන පනත, මේ පනත පළාත් සභාව වෙත යොමු කරලා නැහැ. කරලා තිබෙනවාද කියලා මහාලේකම්තුමාගෙන් අහලා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙනවා නම් අපි අගය කරනවා. මොකද පළාත් සභාවට සම්බන්ධ වෙන කරුණකදී පළාත් සභාව විමසනවා. මේ පනත පළාත් සභාව විමසලා නැහැ. දැන් මේ වෙනකොටත් පළාත් සභාවේ මන්ත්‍රී රාශියක් අපිට දුරකථන මගින් කතා කරලා තිබෙනවා. මම කැමතියි දැනගන්න සභානායකතුමා මොකද මේ කරන්න දෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වැඩ කරනවාද නැද්ද කියලා සභානායකතුමා.
උන්නාදෙලා පළාත් සභා ඡන්දෙ ඉල්ලනවද? මොකද ගරු කතානායකතුමනි, මේ අයට පක්ෂයක් නෑ. මේ අයට පක්ෂයක්
නෑ.
මෙතුමාගේ ප්‍රශ්න මට තේරුන්නේ මොකද්ද කියලා.
ඒ පනත පළාත් සභාවට යොමු කළාද කියලා අහන්නේ.
විජයගඩෝ නෙමෙයි.
තනිදන්ට 27 වෙනිදා අර ඡන්දේ තියෙනවද? අපි තරම් කරන බය වෙන්න එපා.
හරි.
27 වෙනිදා විසුරුවාරිනවා. ඡන්දේ තියන්න බෑ. 27 විසුරුවාරිනවා. නෑ. අපි ආණ්ඩුවක් ඇටියට අපි කියන්නේ සූදානම්. අපි ඕනම ඇතිවන්නේකට අපි සූදානම්. එච්චරයි. අපි සූදානම්. තමුන්නාදලට පක්ෂයක් නැහැ. නා හරි නායකයෙක් නැහැ. ඔක්කොම දෙකට දුන්න බෙදිලා.
දැයි බොහෝතේ
ඔබතුමා
කෙටුම්පත් පිළිබඳ දැන්වීම ඔබතුමා එක සදාන් කරනවද?
මම උත්තර දුන්නා. මම උත්තර දුන්නා.
මොකද ඒක පැහැදිලි නෑ.
උත්තර දුන්නා. උත්තරේ තමුන්නාසේලා අවශ්‍ය මොන මැතිවරණයද?
හැබැයි මේක පළාත් සභාවට අදාළද?
අදාළ නෑ.
පළාත් සභාවට අදාළ වෙන්නේ නෑ මං හිතන්නේ. මම දන්න විදියට මං දන්නේ.
අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ. බය වෙන්න එපා. අදාළ වෙන්නේ.
ඔය බල්ලා එන හැටි පිළිතුරු දෙන්න.
අදාල නැහැ.
හොඳයි. මෙතුමා කියන්නේ අදාල නැහැ කියලා.
අයිබු අයිටම් නම්බර් 1 සර්.
ඔව්. නමයි ඔය දලසලා පෙන්න මේ ඉල්ම ප්‍රචාර කටයුතු කරන්න ඕනේ දැන් අවසානයි.
මා ගරු සභානායකතුමාගෙන් ආපු ප්‍රශ්නට පදනම් වෙන පනත පළාත් සභා සංශෝධන පනත මේ ගැසට් කරලා තියෙන්නේ ජූලි මාසේ 10 වෙනිදා. මේ සභාගත කරලා තියෙන්නේ ජූලි මාසේ 26 වෙනිදා. ගරු දිනේෂ් කුලවන්තර මැතිතුමා අහන්නේ මෙය පළාත් සභාවට අදාළ කාරණයක් නිසා මේ වන විට පළාත් සභාවට යොමු කළ තියෙනවද නැද්ද? සරල ප්‍රශ්නයක්. දෙක දන දෙක සමානයි හතර වගේ.
කියන්නේ අදාළ නැහැ.
මම අවසාන වශයෙන් කියන්නේ මේ ඇයට මැතිවරණ ඕනනම් ශේෂ්ඨාධිකාරිය නඩු තීන්දුව.
නෑ මේ ප්‍රශ්නේ නෑ.
ශේෂ්ඨාධිකාරියේ නඩු තීන්දුවක් දීලා තියෙනවා. රටේ නීතිය ඇටියට අපි මැතිවරණ පවත්වනවා. එච්චරයි.
නැයි මේ ඔව් ගරු රායිපක්ෂ මහත්මයා, අපි දැන් මේ වාදනය විවාද දැන් ප්‍රධාන කටයුතු යන්න තියෙන මේ අවස්ථාව.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇහුවේ මේ පනත පළාත් සභාවට අනුමැතියට යවලා තියෙනව නැද්ද කියන ඕක නැද්ද?
නැහැ කියනවා අදාළ නැහැ කියලා. එතුමා අදාළ නැහැ කියලා කියන එක හේතුව. අදාළ නැත්නම් අපි ඕන බලමු එහෙම නැත්නම්. අදාළ නැහැ නීති මාර්ගය එතුමා අදාළ නැහැ කියලා. එහෙම නැත්නම් මම මොනව ගන්නද? අදාල නැහැ නැත හොයලා බලුවා මං තව ඔන්න මං තව හොයලා බලන්න අවසාන වාසිය නීති උපදේශ බලන්න මං. ඔව් අදාල නැද්ද කියන්නේ මම හොයලා බලන්න. ප්‍රධාන කටයුතු ආරම්භයේදී
ලිස්ට්
1 අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති අධිකාරිය ඇමතිතුමා
දැන්මුද
පළවෙනි පළවෙනි යෝජනාව
අනත් ඉදිරිපත් කිරීම පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි
දෙවෙනි වර කියවීම කවදාද
හෙට
හොඳයි
විදේශ
දෙවෙනි යෝජනාව විදේශ රැකියා අමාත්‍යතුමිය දෙවෙනි යෝජනාව
ඉදිරිපත් කරනවා කියනවා ඉදිරිපත් කරන
ඉදිරිපත් කරන්න ගරු ඇමතිතුමිය
අධිකරණ සංවිධාන සංශෝධන පනත මං ඉදිරිපත් කරනවා
අධිකරණ සංවිධාන සංශෝධන 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි
දෙවෙනි වර කියවීම කවදාද
කුමාරෝ
යෝජනා පිළිබඳ දැනීම තුන පාර්ලිමේන්තුවේ සභානායකතුමා
අයිමු අයිටම් 3
සභාවේකද හතර පාර්ලිමේන්තුවේ සභානායකතුමා
අයිමු අයිටම් 4
සභාවේකද පහ ගරු ආලිසයිඩ් මවුලානා මැතිතුමා
honorable speaker I present the Rifai Tariq Association of Sri Lanka incorporation amended bill
somebody to second it second it
Sir Salman honorable Salman second
who second it
මම ස්ථිර කරනවා
all right okay ප්‍රධාන කටයුතු අද දින නායපත්‍ය විෂයාංක 1 මෝටර් වාහන සංශෝධන මනත් කැටුම් පත දෙවැනි වාරි කැවීම
දැන් පාර්ටිද සෙන්දුණා
ඔය ඉදිරියට ගරු ඇමෙත්තුම
ඒ අයිටම් නෝ
ඔව්
ගරු කතානායකතුමනි 2017 අගෝස්තු 18 වෙනි දින ගැසට් පත්‍රයේ සඳහන් මෝටරත වාහන සංශෝධන පිළිබඳ කැටුම් පත මම ගරු පාර්ලිමේන්තුවේ අනුමැති සඳහා ඉදිරිපත් කරනවා. අත වශයෙන්ම මෙම සංශෝධන වලින් බලාපොරොත්තු වෙන්නේ මෝටර් වාහන පනතේ 5, 19, 121, 125, 126, 128, 133, 134, 140, 151, 152, 154, 165 224, 240 වගන්ති හා දෙවන උපලේඛනයේ සංශෝධනය කිරීම සඳහා කරුණු ලබන ඉල්ලීමක්. ඔබතුමා දන්නවා
නායකතුමා මුලා දෙන්න පැමිණේ.
ගෞරව නියෝජ්‍ය කතානායකතුමනි මුලින්ම මෝටර් රථ වාහන වලට අදාළ පනත් කෙටුම් පත 1951 අංක 14 දරන කෙටුම් පත ඒ සඳහා 1981 අංක 21 දරන කෙටුම් පතෙන් සංශෝධන 27ක් ගෙනාවා 1981 න් පස්සේ නැවත මේ පනත සංශෝධනය වුණේ 2009 අංක 8 දරන පනතෙන් 2009 ඉඳන් මේ දක්වා මේ මෝටර රථ වාහන කෙටුම් පත සඳහා සංශෝධන ඇවිල්ලා නැහැ. නමුත් අපේ කාලීන අවශ්‍යතාවයන් අනුව නව තාක්ෂණය අනුව අප ලබා තිබෙන නව අත්දැකීම් අනුව මේ මෝටර රථ ලියාපදිංචිය ඒ වගේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම එමෙන්ම රියදුරු බලපත්‍ර නියාමනය කිරීම ඒ වගේම අලුතෙන් ඇවිල්ලා තියෙන ත්‍රිවිල් සහ අනිකුත් වාහන නියාමනය කිරීම සඳහා අපිට අලුතෙන් ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන තියෙන අත්දැකීම් දේශීය වශයෙන් අපි ලබාගෙන තියෙන අත්දැකීම් මේ සියල්ල එකැටි කරගෙන මේ නීතිය යථාවත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා ඒ නිසා මේ පිළිබඳව පුළුල්ලු සාකච්ඡා ගණනාවක්ම විද්වතුන් සමග මේ ක්ෂේත්‍රවලට සම්බන්ධ නිලධාරීන් සමග මෝටර රථ දෙපාර්තමේන්තුවේ අධිපතිතුමා ඇතුළු අනිකුත් අංශ සමග
නීතිපතිතුමා සමග නීති සම්පාදකවරයා සමග ඒ වගේම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු සභාවේදී ඒ සභාපතිතුමා ඇතුළු මහජන නියෝජිතයින් සමග අපි දීර්ඝ වශයෙන් පවත්වලා තිනවා. ඒ වගේම එසේ දීර්ඝ වශයෙන් පැවැත්වීමෙන් අනතුරුව මේ අද අපි ගෙනෙන ලබන සංශෝධන සඳහා අධීක්ෂණ කාරක සභාවේ ඒකමතික අනුමැතිය අපිට ලැබිලා තිනවා. ඒ කාරක සභාවේදී අපේ මන්ත්‍රීතුමන්ලා විසින් ඉදිරිපත් කරන ලද සාධනීය කරුණු අනුව අපි ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන බව මම පළමුවෙන්ම මේ සභාවට කියන්නට කැමතියි. ඊළඟට මොනවාද අපි මේ සංශෝධන වලින් බලාපොරොත්තු වෙන්නේ? මේ සංශෝධන වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මුලින්ම ප්‍රියදුරු අභිවෘද්ධි ලකුණු කියන එක අපි පිළිබඳව අවාසි සහගත ලකුණු. ඒ කියන්නේ ලෝකේ බොහෝ රටවල් වල අද යම් රියදුරෙක් යම් වැරද්දක් කරා නම් ඒ වැරද්දට යම් අභිවෘද්ධි නෙවෙයි ඒකට අපි ලකුණු ක්‍රමයක් දෙනවා අවාසි සහගත ලකුණු ක්‍රමයක්. ඒ කියන්නේ මේ වැරද්ද දහසරයක් හරි යම් ප්‍රමාණයක් කරා නම් තමන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු වෙනවා. එතකොට රියදුරා වඩාත් සැලකිල්ලෙන් තමන්ගේ වෘත්තිය කියපැදවීම කරනවා. මේ තත්ත්වය ලංකාවේ මෙතෙක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍යයි මේ තත්ත්වය නැවත අපිට ගෙන එන්න. එහෙමනම් එහෙම ගෙන එනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට නීතිමය හැකියාවක් තියෙන්න ඕනි පනත තුළ. ඒ නිසා අපි මේ පනතට ඇතුල් කරනවා යම් වරද්දක් කරායින් පස්සේ ඒ වැරද්ද අනුව අපිට ඒ රියදුරු ඒ ක්‍රමය පාවිච්චි කරලා ඒ ක්‍රමය ඒ වැරදි දිගටම කරගෙන යනවනම් ඩීමෙරිට් පොයින්ට්ස් ගානෙන් අනුව ලයිසන් එක කැන්සල් වෙනවා. අලුතෙන් ලයිසන් ගන්න වෙනවා. එහෙම නැත්නම් අවුරුදු දෙක තුනක් ලයිසන් එක නැතුව ඉන්න වෙනවා. මම හිතනවා මේක අපි මේ තත්ත්වයේ ඉදිරියට ගෙන යාමක්. ඒ නිසා මේ නීතිය මම හිතනවා අපි බොහොම ඉදිරියට යන නීතියක් හැටියටයි අපි සලකන්නේ. ඒ වගේම අපි දන්නවා මෝටර් නිවස සහ ක්‍රොඩි සයිකලය. ඒ කියන්නේ ඔබතුමා දන්නවා දැන් බොහෝ සංචාරක ව්‍යාපාර සඳහා අපි කැරවෑන් ඒ වගේම දැන් වාහන දිග වාහන පාවිච්චි කරනවා. නමුත් මේවා ලියාපදිංචි කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදනයක් අපේ මේ පනත යටතේ නෑ. ඒ වගේම ක්‍රොඩි සයිකලය කියලා කියන්නේ ත්‍රීවීලයක් වගේ රෝද හතරකින් යුක්ත වාහනයක්. මොකද මේ වාහනය දැනට රටවල් 16ක ජපානය ඒ වගේම චීනය රුසියාව යුරෝපියන් EU කන්ට්‍රීස් වල ඇතුළු රටවල් ගණනාවක පාවිච්චි වෙනවා. මොකද මේක හතර වටේම දොරවල් තියෙන අර ත්‍රීවීල් එක වගේ එක පාට අංශක අනුමුඛක අනිත් පැත්තට හරවලා ගන්න බැරි වඩාත් ආරක්ෂිත වාහනයක්. දුම්පිට වීමේ ප්‍රමාණය අඩුයි. මේක නිසා මෙය නවීන ලෝකයේ ගමනාගමන ක්ෂේත්‍රයේ තුල අඩුවට ගන්න පුළුවන් ඒ වගේම ආරක්ෂිත වාහනයක් බවට පිළි අරගෙන තියෙනවා. නමුත් එවැනි වාහනයක් ලංකාවේ ලියාපදිංචි කරන්න අපේ නීති පද්ධතියේ ඉඩක් නැහැ. ඒ නිසා අපි ඒකත් ඇතුළත් කරලා තියෙනවා. එතකොට අපිට බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රීවීල් ටික ඔක්කොම එළියට දාන එක නෙවෙයි. නමුත් ක්‍රමක්‍රමයෙන් මේ වාහන එනකොට ත්‍රීවීල් අපිට මේ තත්ත්වයට හරව ගන්න පුළුවන් වෙයි. ඒතර වඩාත් ආරක්ෂිත සේවාවක් අපිට ත්‍රීවීල් තුලින් ලබා ගන්න පුළුවන් වෙයි. මොකද විශේෂයෙන්ම ත්‍රීවීල් ගැන කතා කරනකොට අද මේ ඒ සිදුවෙන අනතුරු වලින් මං හිතන්නේ වැඩි ප්‍රමාණයකට උදාහරණයක් වශයෙන් ගත්තොත් මාරක අනතුරු ගත්තොත් එහෙම 2015 2016 වල යතුරු පැදි වලින් 2015 මාරක අනතුරු 1030ක් වෙලා තියෙනවා. මිය ගිහිල්ලා තියෙනවා 1078ක්. 2016 1178යි මිය ගියා 1227යි. ත්‍රීවීල් වලින් දෙවෙනියට වෙලා තියෙන ත්‍රීවීල් වලින් 328යි මාරක. මියගිය 378යි. 2016 ත්‍රීවීල් වලින් මාරක අනතුරු 372යි. මියගිය 405ක්. මේ විදිහට බලනකොට හැම වෙලාවෙම යතුරු පැදිවලට ළඟට ඊළඟට රටේ වැඩිම අනතුරු වෙලා තියෙන්නේ ත්‍රීවීල් රථවලින්. මොකද මේක අනාරක්ෂිතයි. වටෙන් වැහිලා නැහැ. ත්‍රීවීල් එක අනතුරක් වුණාම එක්ස්පෝස් වෙනවා. ඉන්න අය විසි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මේ වෙනුවෙන් යම් ආරක්ෂිත වාහනයක් සලසා දීම අපේ යුතුකමක්. ඒ වගේම ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි විශේෂයෙන්ම තවත් සංශෝධන ගණනාවක්ම කරනවා. දැන් අපි මේ රටේ මෙතෙක් කල් අපි ප්‍රියදුරෙක් වෙන්න ඕන වුණාම බැලුවේ ඔහු ශාරීරික දුබලතාවයකින් පේනවාද, එයාට ඇස් පේනවාද, කන් ඇහෙනවාද, ඒ වගේම සුක්කානම අතර ගන්න පුළුවන් විදිහට අත් දෙක තියෙනවාද, අත් දෙක කැඩිලාද, අයින් කරලාද, මේ විදිහේ දේවල් බැලුවා. අපි මේ ශාරීරික ආබාධිත තත්ත්වය ගැන විතරයි හිතුවේ. නමුත් අපි බැලුවේ නෑ මොහුගේ මානසික තත්ත්වය මොකද්ද කියලා. සමහර වෙලාවට මානසික වශයෙන් මානසික ආතතිවලට ගොදු වෙලා මානසික දැඩි මානසික රෝගීන් බවට පත් වුණු කෙනෙක් හරි අද ඇවිල්ලා ඉල්ලුවොත් එහෙම ලයිසන් එකක් අපිට නොදී බෑ. මොකද අපේ නීතියේ බලන්නේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ගැන පමණයි. ඒ නිසා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සංකල්පයත් අපි මේ නීතියට අපි දාලා තියෙනවා. ඊට අමතරව රියදුරු බලපත්‍ර වර්ගීකරණය, ඒ වගේම විශේෂයෙන්ම අන්තරාදායක ද්‍රව්‍ය, දැන් බලන්න රසායන ද්‍රව්‍ය, ඛනිජ තෙල් නිෂ්පාදන ගෑස්, මේ වගේ දේවල් ගෙනියනකොට ඒ යන රියදුරා සාමාන්‍ය රියදුරෙකුට වඩා උනන්දුවෙන් සුපරීක්ෂාකාරීව කටයුතු කරන රියදුරෙක් වගේම ඒ ගෙන යන වාහන පිටරටවල නම් ඔබතුමාලා දන්නවා ඒ එවැනි වාහනයක් එක්ස්ප්ලෝසිව් ගෙනියන වාහනයක් වෙනවා නම් ඊට පෙර යම් අවවා සිග්නේ සයින්ස් දාලා අන්තරාදායක ද්‍රව්‍ය ගෙනෙනවා කියලා බෝඩ් ගහලා එවැනි දැන්වීමක් අපි ජනතාවට දන්වනවා. නමුත් එවැනි දෙයක් ලංකාවේ කරන්න ලංකාවේ නීතියක් නැහැ. ඒ නිසා අපි ඒ නීති පද්ධතියත් මේට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ කියන කාරණා වලට අමතරව දැන් අපි දන්නවා දඩ ගෙවීම. දැන් ස්ථානීය දඩයක් දුන්නොත් අපි එක්කෝ තැපැල් කන්තෝරුවට යන්න ඕනි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනි, එහෙම නැත්නම් වෙනත් ස්ථානයකට නියමිත ස්ථානයකට ගිහින් තමයි ගෙවන්න ඕනේ. දැන් අපේ විද්‍යාව හා තාක්ෂණය ඉතාම දියුණු වෙලා තියෙනවා. කාලඟත් මොබයිල් ෆෝන්ස් තියෙනවා. ඊසි කෑෂ් සිස්ටම්ස් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් මේකට අපි ඇතුළත් කරලා තියෙනවා ඒ ස්ථානීය දඩය ඒ ඉලෙක්ට්‍රොනික ක්‍රමය අනුව ගෙවීමට හැකියාවක් කලින් තිබුණේ නැහැ. එතකොට අපිට මේ ජනතාව රස්තියාදු කරන්නේ නැතුව පෝලිං වල ඉන්නේ නැතුව අපිට මේ දඩය ගෙවීමේ එවැනි ක්‍රමවේදයක් අපිට සකස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙවැනි ඉතාම කාලීන අවශ්‍යතාවයන් රාශියක් සපුරාලන නවීන විද්‍යාව හා තාක්ෂණයත් එක්ක ගැටුණු ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතියක් සකස් කිරීමට මේ බලාපොරොත්තුවෙන් තමයි අපි මේ සංශෝධන ටික මේ පනතට එකතු කරලා තියෙන්නේ. ඒ වගේම නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම අපි ත්‍රීවීල් පිළිබඳව දැනට ඒ ගැසට් පත්‍රයේ සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම මෝටර් බයිසිකල් පදවරුනය සඳහා ෆුල් ෆේස් හෙල්මට් පිළිබඳව ගැසට් පත්‍රයේ සූදානම් වෙලා තියෙනවා. මේ ත්‍රීවීල් එයත් මම ඉදිරි සති කීපය තුරදී පාර්ලිමේන්තුවට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි මේ බලාපොරොත්තු වෙන්නේ ත්‍රීවීල් නියාමනය කිරීමක් අවශ්‍යයි. ඒ පිළිබඳව මම ත්‍රිවිධ සංගම් සියල්ල එක්කම වගේම සාකච්ඡා කරා. කවුරු එක්කෙනෙක් දෙන්නේ කරෙන්ද බහුතරයක් කිව්වා ත්‍රිවිල් නියාමනයේ ඔබතුමා මේක කරන්න ඕන. පළාත් සභාවත් එක්කත් එකතු වෙලා මේ පිළිබඳව නියාමන රෙගුලාසි හදන්න ඕන. අපි මේ නියාමන රෙගුලාසි හදලා ත්‍රිවිල් සංගම් වලට අනුමැතියට දාලා ඒ අනුමත කරන ලද ඒ කොන්දේසි දැන් අපි දීලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ලොකු විවාදයක් යනවා මේ ත්‍රිවිල් වලට මීටර හයි කරවද නැද්ද කියන එක ගැන. අපි තීන්දුව කරා එයාගේ එකඟත්වය ඇතුව සෑම ත්‍රිවිල් එකකටම හයර් යන්ද කුලියට දුවන සෑම ත්‍රිවිල් එකකටම අනිවාර්යයෙන්ම මීටර එකක් හයි කරන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ අපි ත්‍රිවිල් වලට ගන්න පුළුවන් මුදල කිලෝමීටරයකට ගන්න පුළුවන් මුදල අපි සීමා කරන්නේ නැහැ. කෙනෙකුට ඕන රුපියල් 50ක් ගන්න පුළුවන් කිලෝමීටරයකට අනිත් එක්කෙනාට පුළුවන් 60ක් ගන්න. නමුත් මේක මෙවැනි මීටර් ක්‍රමයක් සකස් කරායින් පස්සේ පාරිභෝගිකයාට අවස්ථාවක් ලැබෙනවා මේ ත්‍රිවිල් එක අයිති එක්කෙනා මගෙන් කීයද ගන්න. රුපියල් 40ද 30ද 50ද 60ද. එතකොට එයාට තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. නැත්නම් අපි බල කරන්නේ මේක මෙච්චර ගාණක් ගන්න කියලා. එතකොට සමහර ලාවට ත්‍රිවිල් පාවිච්චි කරන අය යම් එකඟතාවයකට එන්න පුළුවන්. අපි ගමු මේ ගාණ. ඉතින් ඒ නිසා අපිට එය ඉතා හොඳ නියාමන කාර්යභාරයක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ නිසා මම හිතනවා අපිට මේ විශේෂයෙන්ම මම කියන්න ඕන අපේ සම්පික කානෝක ඇමතිතුමා මාර්ගවල මේ යම් පිළිවෙලකට සංවරයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු රාශියක් අපේ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා වැඩකටයුතු කරගෙන යනවා. ඒ නිසා අපිට මාර්ග තදබදය අපිට අවම කිරීම සඳහා මීට වඩා දැඩි පියවර අපිට ඉදිරියේදී ගන්න සිදුවේ. අපි ඒවා එකපාරම ගන්න නැතුව ත්‍රිවිල් හිමියන්ට බස් රථ හිමියන්ට මම හිතන්නේ දැනට අපේ රටේ තියෙන බස් රථ ප්‍රමාණය ප්‍රමාණවත්. නමුත් අපිට ඕනි වඩාත් ගුණාත්මක වූ ලෝ ෆ්ලෝ බසස් තමයි දැන් ඕන වෙන්නේ අපිට. AC කරපු බසස් වැඩියෙන් අවශ්‍යයි. ඉතින් ඒ නිසා එවැනි ප්‍රතිපත්තියකට අපි යන්න ඕනේ. නමුත් අපි එක දවසින් කියන්නේ මේ බස් ටික ඔක්කොම එළියට දාලා ඒ වැඩේ කරන්න කියලා. ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර අපි කරන්න ඕනි. ඒ නිසා මං හිතන්නේ බස් රථ අනවශ්‍ය ලෙස මේ රට ගෙන්වීම, ත්‍රිවිල් රථ අනවශ්‍ය ලෙස මේ රට ගෙන්වීම මේ වගේ කාරණා පිළිබඳව අපි මීට වඩා ගැඹුරින් කල්පනා කරලා ප්‍රතිපත්තිමය තීරණ රාශියක් ඉදිරියට ගන්නට පුළුවන් වෙයි. ඒ වගේම අපේ රටේ මාර්ග පද්ධතියේ දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම දියුණු නොවු මාර්ගත් තවත් තියෙනවා. ඒ නිසා පොදු ප්‍රවාහනය සඳහා ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා වඩාත් සාධනීය වැඩපිළිවෙලක් අපි හදන්න ඕනි. ඒ නිසා දුම්රිය වඩාත් ශක්තිමත් කරන්න ඕනි. දුම්රිය ගමනාගමනේ දැන් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තිරිකුණාමලයේ ඉඳන් නොරොච්චෝලේට, පුත්තලම් සිමෙන්ති කම්මලට දවසකට ට්‍රක් රථ 85කින් මේ පාර දිගේ ගල් අඟුරු ඇද්දා. මුළු පාරම දූෂණය කරමින් ඇක්සිඩන්ට් ගොඩක් වුණා. නමුත් මම අමාත්‍යවරයා වුණායින් පස්සේ මම ඔවුන් සමග සාකච්ඡා කළා. මම කෝච්චියක් දුන්නා, කෝච්චියෙන් මේ ටික අදගන්න කියලා. දැන් අද කෝච්චි පාර යන්නේ අර ට්‍රක් රථ 85ක් අපි ප්‍රධාන පාරෙන් ඉවත් කරා, ඇක්සිඩන්ට් ප්‍රමාණය අඩු කරා, පරිසර දූෂණය අඩු කරා. ඒ නිසා දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදය අපි වඩාත් ප්‍රචලිත කරන්න ඕනේ. දැන් අපි ඉන්දියානු ණය සහනාධාර යටතේ අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැන් මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කරලා ඛනිජ තෙල් දුම්රියෙන් ගෙන යාමට මේ බවුසර් ගණනාවක් පාරවල් වල ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙලා මෙවැනි වෙනවට වැඩිය දුම්රියෙන් ගෙන යාම සඳහා ක්‍රමවේදයක් අපි සකස් කරගෙන යනවා. එවාගේම ප්‍රීමා පිටි ප්‍රවාහනය කිරීම සඳහා දැනටමත් ප්‍රීමා සමාගම අපේ දුම්රිය දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට අත්සන් කළා තියෙනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව වඩාත් බඩු ප්‍රමාණයක් මගින් වගේම දුම්රියෙන් ප්‍රවාහනය කරොත් අපිට මේ පාරවල් වල තියෙන වාහන තදබදය අපිට අවම කරගන්නට පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා එවැනි වැඩකටයුතු රාශියක් අපි දැන් කල්පනා කරගෙන යනවා. ඒ වගේම මගී ජනතාවට වඩා හොඳ දුම්රිය සේවාවක් බස් රථ සේවාවක් ලබා දීම සඳහා දැන් කටයුතු කරගෙන යනවා. ඉන්දියානු ණය ගිවිසුම යටතේ අපි තවත් දුම්රිය එන්ජින් කට්ටල ගණනාවක් ලබා ගැනීමට උඩරට දුම්රිය මාර්ගය සඳහා එන්ජින් ලබා ගැනීමට අපි චීනයෙන් සහ ඇමරිකාවෙන් ඒ සඳහා දැන් වැඩපිළිවෙළවල් අවසන් කරගෙන තියෙනවා. හැබැයි මේ හදන්න අවුරුද්දක් අවුරුදු එකහමාරක් යනවා. ඒ නිසා තව මාස 18ක් විතර යනකොට දුම්රිය ක්ෂේත්‍රයේ සුවිශාල සංවර්ධනයක් එනවා. විශේෂයෙන් උතුරේ ඉන්න ජනතාව මගින් ඉල්ලා සිටිනවා නයිට් මේල් එකක් දාන්න කියලා. ඒකත් අපි තව අවුරුදු එකහමාරක් යනකොට අපි ඒක දීමට අපි බලාපොරොත්තු වෙනවා. දුම්රිය මාර්ග වඩා ශක්තිමත් කිරීමේ ඒ වැඩ පිළිවෙලත් අපි කරගෙන යනවා. ඒ නිසා මේ ගමනාගමන ක්ෂේත්‍රයේ අපි මෝටර් රථ ගැන පමණක් නෙවෙයි මෝටර් රථ දුම්රිය මේ කියන සෑම අංශයක් පිළිබඳවම අපි අවධානය යොමු කරලා වඩාත් හොඳ ගමනාගමන සේවාවක් අපේ ජනතාවට ලබා දීමට කටයුතු කරන විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය තුළ විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා සේවක තෘප්තිය ඇති කරන්න. අපේ පසුගිය රජයෙන් බිලියන 12කට අධික අර්ථසාධක අරමුදල් ප්‍රමාණයන් නොගෙවා හිටියා. ඒ වගේම ග්‍රැටියුටි ගෙවන්න නැතුව හිටියා. මං දැන් ඒ සියල්ලම වගේ ගෙවා අවසානයි. ඒ සඳහා ක්‍රමවේදයන් සකස් කරලා ඒ අවශ්‍ය සේවක තෘප්තිය ලබා දීම සඳහා අවශ්‍ය වැඩකටයුතු අපි ඉෂ්ට කරලා දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ ගමනාගමන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා අපේ රජයේ මගින් විශාල වැඩකටයුතු රාශියක් කරගෙන යනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් මේ ඉතාම ප්‍රගතිශීලී අදහස් රාශියක් හා නවීන තාක්ෂණය අපේ මේ ක්ෂේත්‍රයට එකතු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට මේ පනත ලබා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුව පිළිබඳව නොයෙකුත් විවිධාකාරයේ විවිධ විවේචන කෝප්ප කමිටුව තුළ සහ අනිකුත් කමිටුන් තුළ තියෙනවා. ඒ පිළිබඳව මම විශේෂයෙන්ම සුවිශේෂී කැබිනට් සංදේශයක් ගෙනහිල්ලා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අවුරුදු 5කට වැඩි ප්‍රමාණයක් කාලයක් ඉන්න අයව මාරු කිරීම සඳහා එයින් පිටතට මාරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ ටිකක් මන්දගාමීව. ඒ තියෙන්නේ රාජ්‍ය පරිපාලනය තුළ තියෙන නොයෙකුත් ගැටලු හා ප්‍රශ්න මත අපි එයත් විසඳාගෙන අපිට ඒ ක්‍රමවේදයත් ඉක්මන් කරලා මොකද හැම වෙලාවෙම අපි ගත්තොත් එහෙම රේගුව ගත්තත් ඉමිග්‍රේෂන් එක ගත්තත් RME එක ගත්තත් නොයෙකුත් චෝදනා කරනවා. ඉතින් චෝදනා සියල්ලේම සත්‍යතාවයක්වත් නැහැ. නමුත් යම් යම් සත්‍යතාවය තියෙන අවස්ථාවල් තියෙනවා. නමුත් ඒවා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පරිපාලනමය ව්‍යුහය අපි සකස් කිරීමට දැන් අවශ්‍ය වැඩ කටයුතු කරන බවත් ප්‍රකාශ කරමින් මේ සඳහා ඔබගේ අනුමැතිය ලබා දෙන්න ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරව බොහොම ස්තුතියි.
Honorable Charles Mulanad, before that Honorable Edward Gunasekara will take the chair.
Nandri.
ගරු මන්ත්‍රීතුමා.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று போக்குவரத்து அமைச்சனுடைய புதிய சட்ட திருத்தம் தொடர்பான விவாதத்தில் என்னை பேச அனுமதித்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். போக்குவரத்து அமைச்சனுடைய முன்மொழிவுகளில் வரவேற்கத்தக்க விடயங்களும் இருக்கின்றன. குறிப்பாக ஒரு சாரதியினுடைய தவறுகளை குறைப்பதாக இருந்தால் அந்த சாரதி தான் கவனமாக வாகனங்களை செலுத்த வேண்டும். அதன்படி புள்ளி விவரங்களின்படி புள்ளி அடிப்படையில் அவருடைய வாகன சாரதியினுடைய அனுமதியினுடைய பெறுமதி குறைக்கப்படுகின்ற முறைமை உண்மையில் சாரதிகளுக்கு ஒரு விழிப்புணர்வாக இருக்கிறதுக்கு வழிவகுக்கும். அப்படி சாரதிகள் விழிப்புணர்வாக வாகனம் செலுத்துவதாக இருந்தால் உண்மையில் விபத்துக்கள் தவிர்க்கப்பட வேண்டும். விபத்துக்கள் தவிர்க்கப்படுகின்ற நோக்கத்திற்காக கொண்டு வருகின்ற போக்குவரத்து அமைச்சனுடைய முன்மொழிவு, அதே நேரத்தில் கௌரவ அமைச்சர் குறிப்பிட்டிருந்தார், இலங்கையில் இருக்கின்ற சகல ஆட்டோக்களும் மீட்டர் பூட்டி அதன் அடிப்படையில் மக்களுக்கு சேவை செய்ய வேண்டுமென்று. உண்மையில் அந்த கருத்து வரவேற்கத்தக்கது. எல்லா ஆட்டோக்களும் மீட்டர் பூட்டி செல்வதால் செல்கின்ற பயணிகள் அந்த தங்களுக்கு தாங்கள் செல்கின்ற தூரத்திற்கான பெறுமதியை அவர்கள் தாங்களாக முன்வந்து கொடுக்கின்ற நிலைமை இருக்கும். ஏனென்றால் ஒரு சில ஆட்டோ சாரதிகளால் ஏற்படுகின்ற துன்பம், பல பயணிகள் ஆட்டோவில் ஏற பயப்படுகின்ற சூழ்நிலை இருக்கிறது. குறிப்பாக கொழும்பு பிரதேசத்தில், அதிகம் பெட்ரா போன்ற பிரதேசங்களில் இருக்கின்ற முச்சக்கர வண்டிகளில் பொதுவாக வடக்கிலிருந்து வருகின்ற பயணிகள் ஒரு பய அச்சுறுத்தலுடன் காரணமாக ஏறுவதில்லை. ஏனென்று சொன்னால் அந்த மீட்டர் இல்லாத காரணத்தினால் அவர்கள் ஏறிய பின்பு குறிப்பாக குறுகிய தூரம் செல்வதற்கு அவர்கள் பெருந்தொகை பணத்தை ஆரவிடுகிறார்கள், குறிப்பாக கொழும்பு நகரில் பெட்ரா பகுதியில். ஆகவே எல்லா முச்சக்கர வண்டிகளும் மீட்டர் பூட்ட வேண்டும் என்பது வரவேற்கத்தக்கது. அதே நேரத்தில் அந்த முச்சக்கர வண்டிகளுக்கு மீட்டர் பொருத்துவதற்கு உரிய பணம் அவர்கள் இலகுவாக செலுத்தக்கூடிய வகையில் அது கௌரவ போக்குவரத்து அமைச்சர் அவர்கள் அதற்கு வழிவகை செய்ய வேண்டும். ஏனென்று சொன்னால் குறிப்பிட்ட தொகையை முச்சக்கர வண்டியினுடைய சாரதிகள் ஒரே நேரத்தில் செலுத்துவதென்பது அவர்களுடைய வருமானத்தை பொறுத்த வரையில் உடனடியாக செலுத்த முடியாத ஒரு விடயம். அந்த வகையில் அவர்களுக்கு ஒரு தவணை அடிப்படையில் வட்டி இல்லாமல் அந்த மீட்டரை பொருத்துவதற்குரிய வழிவகைகளை கௌரவ போக்குவரத்து அமைச்சர் அவர்கள் செய்ய வேண்டுமென்றும் இந்த நேரத்தில் கௌரவ போக்குவரத்து அமைச்சருடைய கவனத்திற்கு கொண்டு வருகின்றேன். அதே நேரத்தில் குறிப்பாக வவுனியா மாவட்டத்தில் கிட்டத்தட்ட 20 மில்லியன்களுக்கு மேற்பட்ட தொகையில் ஒரு பஸ் தரிப்பு நிலையம் அமைக்கப்பட்டிருக்கிறது. கௌரவ அமைச்சர் அவர்கள் சில மாதங்களுக்கு முன்பு வந்து அந்த பஸ் தரிப்பு நிலையத்தை ஆரம்பித்து வைத்தார். ஆனால் இன்று அந்த பஸ் தரிப்பு நிலையத்தில் இலங்கை போக்குவரத்து சபைக்கு சொந்தமான பஸ்களோ அல்லது தனியார் போக்குவரத்து சபைக்கு சொந்தமான பஸ்களோ அங்கு நிறுத்துவதில்லை. இரண்டு சேவைகளும் கௌரவ அமைச்சருடைய கீழ்தான் இயங்குகின்றது. தனித்தனியாக தலைவர்கள் இருந்தாலும் அதனை நெறிப்படுத்துகின்ற அமைச்சராக தாங்கள் இருக்கிறீர்கள். அந்த வவுனியா பஸ் தரிப்பு நிலையம் ஒரு சரியான திட்டமிடல் இல்லாமல் ஒரு பிரதேசத்தில், அதாவது வவுனியா நகர்பகுதியில் இருந்து சற்று தொலைவில் அந்த பஸ் தரிப்பு நிலையம் அமைப்பதற்கு சரியான ஒரு திட்டமிடலிட்டு அமைக்கப்பட்டதா, அல்லது ஒரு சில அரசியல் காரணங்களுக்காக அது அமைக்கப்பட்டதா என்பது தற்பொழுது கேள்விக்குறியாக இருக்கிறது. ஏனென்றால் இரண்டு பஸ் தனியார் பஸ் உரிமையாளர்களும் சரி, இலங்கை போக்குவரத்து சபைக்கு சொந்தமான உரிமையாளரும் சரி, அந்த புதிய பஸ் நிலையத்திற்கு செல்வதற்கு விருப்பமற்றவர்களாக இருக்கின்றார்கள். ஏனென்று சொன்னால் தங்களுடைய தற்பொழுது நடைமுறையில் இருக்கின்ற இதை மாற்றுவதாக இருந்தால் அது பொருத்தமான இடமில்லை என்று அவர்கள் கூறுகிறார்கள். கௌரவ அமைச்சர் அவர்களே, இந்த வவுனியா பஸ் தரிப்பு நிலையம் மிக விரைவில் 2 பஸ் உரிமையாளர்களையும், அதாவது தனியார் பஸ் உரிமையாளர்களையும், இலங்கை போக்குவரத்துக்கு சொந்தமான பஸ்களையும் அந்த இடத்தில் ஒரே இடத்தில் தங்களுடைய முயற்சியில் அதில் மிக விரைவில் மக்கள் சேவையை தொடங்க வேண்டும். அதற்கு கௌரவ அமைச்சர் அவர்கள் மிக விரைவில் நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் அந்த மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற பாராளுமன்ற உறுப்பினர் என்ற வகையில் தங்களிடம் ஒரு விநயமான கோரிக்கையாக வைக்கின்றேன். அதே நேரத்தில் எங்களுடைய வடக்கு இலங்கை போக்குவரத்து சபைக்கு சொந்தமான சாலைகளில் பல நிர்வாக ரீதியான குழப்ப நிலைமைகள் இருக்கிறது. குறிப்பாக வடக்கு பிராந்திய முகாமையாளர் அவருக்கென்று உரிய காரியாலயம் யாழ்ப்பாணத்தில் இருக்கின்ற போது அவரை சந்திப்பதாக இருந்தால் வவுனியா வந்துதான் சந்திக்க வேண்டும் என்றொரு சூழ்நிலை இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, இலங்கை போக்குவரத்து சபைக்கு சொந்தமான தவிசாளரிடம் உங்களுடைய கவனத்தை கொண்டு வாருங்கள். வடக்கு பிராந்திய முகாமையாளர் அவர் தன்னுடைய காரியாலயத்தில் இல்லாமல் அவர் தற்பொழுது வவுனியாவில் இருந்து கொண்டு நிர்வகிக்கின்ற சூழ்நிலை இருக்கின்ற காரணத்தினால் பல நிர்வாக ரீதியான பல பிரச்சனையை ஊழியர்களும் சந்திக்கிறார்கள். அதே நேரத்தில் அந்த பஸ்கள் சரியான முறையில் இயங்குவதற்கும் தடையாக இருக்கின்றது. உரிய காரியாலயத்தில் இல்லாமல் அவர் தனிப்பட்ட ரீதியாக ஒரு வீடெடுத்து அந்த வீட்டில் தங்கியிருக்கின்ற சூழ்நிலை அங்கு இருக்கிறது. இது நான் நினைக்கின்றேன் இலங்கை போக்குவரத்து சபையினுடைய தவிசாளருக்கு தெரியுமா என்பது எனக்கு சந்தேகமாகத்தான் இருக்கின்றது. அந்த வகையில் அதையும் தங்களுடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். அதே நேரத்தில் வடக்கில் சாரதிகளாக இருந்தாலும் சரி, நடத்துனர்களாக இருந்தாலும் சரி, இலங்கை போக்குவரத்து சபையில் பல வெற்றிடங்கள் காணப்படுகிறது. அந்த வெற்றிடங்கள் மிக விரைவில் நிரப்பப்பட வேண்டும். அந்தந்த மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற அந்த மாவட்டத்தில் குறிப்பாக கௌரவ அமைச்சர் அவர்களே, இந்த நாட்டில் யுத்தம் நடந்தது. அந்த யுத்தத்தின் போது புனர்வாழ்வு பெற்ற, யுத்தம் முடிந்த பின்பு புனர்வாழ்வு பெற்ற இளைஞர்கள் பலர் தங்களுடைய மாவட்டங்களில் வேலை இல்லாமல் பல துன்பங்களை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். குறிப்பாக வடக்கில் இலங்கை போக்குவரத்து சபைக்கு ஏற்படுகின்ற வெற்றிடத்தை, நடத்துனர் வெற்றிடமாக இருந்தாலும் சரி அல்லது சாரதிகளுக்குரிய வெற்றிடமாக இருந்தாலும் சரி, அந்த புனர்வாழ்வு அளிக்கப்பட்ட இளைஞர்களுக்கு தங்களுடைய அமைச்சா ஒரு தீர்மானம் எடுக்கப்பட்டு அவர்களுக்கு அந்த வேலைகளை வழங்கினால் மிகப்பெரிய ஒரு அந்த இளைஞர்களுக்கு புனர்வாழ்வு அளிக்கப்பட்டதின் உண்மை, அவர்கள் இந்த சமூகத்தோடு சேர்ந்திருக்கிறார்கள், அவர்களும் இந்த ஒவ்வொரு திணைக்களங்களிலும் அங்கீகரிக்கப்படுகிறார்கள் என்ற ஒரு தன்மை இந்த நாட்டில் உள்ள அனைவருக்கும் விளங்கும். அந்த வகையில் கௌரவ அமைச்சர் அவர்களே, இந்த விடயம் தொடர்பாக மிக முக்கியமாக இந்த நாட்டில் ஏற்பட்ட யுத்தத்தினால் புனர்வாழ்வு அளிக்கப்பட்ட இளைஞர்களுக்கு இந்த வெற்றிடத்துக்குரிய நியமனத்தை அந்தந்த மாவட்டத்தில் இருக்கின்றவர்களுக்கு வழங்கினால் மிகப்பெரிய ஒரு உதவியாக இருக்கும் என்பதையும் கௌரவ அமைச்சருடைய கவனத்திற்கு கொண்டு வருகின்றேன். அதே நேரத்தில் இன்று இந்த நாட்டில் தற்பொழுது இந்த நாட்டினுடைய அரசு அதிபர் இங்கு இல்லை. ஆனால் நாளை மறுதினம் காணாமல் ஆக்கப்பட்டவர்களுக்குரிய விவாதம் இங்கு நடைபெறுவதாக இருந்தது. ஆனால் தற்பொழுது அது விவாதத்திலிருந்து நீக்கப்பட்டதாக அறிகின்றேன். நான் நினைக்கின்றேன் கௌரவ ஜனாதிபதி அவர்கள் ஐநா மனித உரிமை பேரவைக்கு செல்வதற்காக அங்கு உரையாற்றுகின்ற போது, இன்று உரையாற்றுவார் என்று நினைக்கின்றேன், உரையாற்றுகின்ற போது இந்த நிகழ்ச்சி நிரலில் இந்த விடயம் இருக்க வேண்டும், ஆனால் அது விவாதத்திற்கு வர கூடாது என்று அவர் நினைக்கின்றார் போல. ஏற்கனவே இதே போன்றொரு சம்பவம் இந்த பாராளுமன்றத்தில் நடந்தது. 2 மாதங்களுக்கு முன்பு மாநாயக்க தேரர்கள் இந்த சட்டமூலத்தை 2 மதிப்பீட்டிற்கு கொண்டு வர வேண்டாம் என்று கூறிய அன்று காலை அதை வாபஸ் பெற்றார்கள். இன்று என்ன காரணமோ தெரியவில்லை, நாளை மறுதினம் இருந்த அந்த விவாதம் காணாமல் ஆக்கப்பட்டவர்களுடைய அலுவலகம் அதற்குரிய பெருமதி மிக்க அந்த விவாதத்தை நிகழ்ச்சி நிரலிருந்து எடுத்திருக்கிறார்கள். உண்மையில் இது சர்வதேசத்தை ஏமாற்றுகின்ற செயலா, அல்லது உண்மையில் அந்த மக்களுக்கு என்ன நடந்தது என்பதை மிக விரைவில் தெளிவுபடுத்த வேண்டும். காலம் கடத்தி அந்த பெற்றோர்களை, பிள்ளைகளை நேரடியாக ஒப்படைத்தவர்களுடைய தாய்மார்களை, அல்லது கணவனை நேரடியாக ஒப்படைத்த மனைவிமாரை காலம் தாமதித்து மன உளைச்சலுக்கு உள்ளாக்கி அவர்களை ஒரு நோயாளிகளைப் போல ஆக்குகின்றதற்கு இந்த அரசாங்கம் முயற்சி செய்கின்றதா என்பதை ஒரு சந்தேக கண்ணாக பார்க்க வேண்டியிருக்கிறது. ஏனென்றால் ஒவ்வொரு நிகழ்ச்சி நிரலிலும் அந்த விடயம் வருகிறது, ஆனால் பாராளுமன்றத்துக்கு வருவதற்கு முன்பு அதை அந்த நிகழ்ச்சி நிரலில் அந்த திகதி வருவதற்கு முன்பு அதிலிருந்து எடுத்து விடுகிறார்கள். ஏன் மற்ற விடயங்களை அக்கறையாக செய்கின்ற போது ஏன் இந்த விடயத்தில் மட்டும் ஒரு பக்க சார்பாக செயற்படுவது, இந்த மக்களுக்கு ஒரு சிலர் மேலிருக்கின்ற குற்றம், ஒட்டுமொத்தமாக அரசாங்கத்தையும் குற்றவாளியாக பார்க்க வேண்டிய ஒரு சூழ்நிலைக்கு இந்த இப்படியான சம்பவங்கள் கொண்டு செல்கிறது. ஆகவே தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இன்று இந்த போக்குவரத்து அமைச்சருடைய பிரேரணையில் இருக்கின்ற விடயங்கள் விபத்தை குறைப்பதாக இருக்கிறது. அந்த வகையில் அந்த விடயங்களை நான் வரவேற்கின்றேன். ஏனென்று சொன்னால், இந்த நாட்டில் ஒவ்வொரு மனத்தியாலமும் ஒவ்வொரு நாளும் எவ்வளவு உயிரிழப்புகள் தற்பொழுது நடந்து கொண்டிருக்கிறது, விபத்துக்கள் கூடுதலான விபத்துக்கள் அந்தந்த சாரதிகளுடைய கவனையினம் தொடர்பாகத்தான் நடைபெறுகிறது. ஆகவே இந்த போக்குவரத்து அமைச்சரால் முன்மொழியப்பட்ட இந்த சாரதிகளுக்கான இந்த விடயத்தை முன்மொழிவதோடு, அதே நேரத்தில் சமநேரத்தில் இந்த விடயங்களை முன்னெடுக்கின்ற அதே நேரத்தில் எங்களுடைய காணாமலாக்கப்பட்டவர்களுக்குரிய உண்மை நிலையையும் மிக விரைவில் கண்டறிவதற்குரிய காரியாலயத்தை கையொப்பமிட்டால் போதாது, காரியாலயத்தை திறந்து அதற்குரிய நடவடிக்கைகளையும் எடுக்க வேண்டுமென்று இந்த அரசாங்கத்தையும் இந்த உயரிய சபையையும் நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
ஓம் ஸ்துதி.